SBS Radio.
අද සිකුරාද දවසේ ගෙවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති සොයා බලන සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපේ සුපුරුදු හිතවතාව සම්බන්ධ කර කන්වීන් ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබෝදාසනක් රංගන.
අයිබෝන් මදුර සුබෝදාසනක්.
ඊයේ දවසේ ඉඳලා තවත් සති කිහිපයක් යනතුරාවටම ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වගේම සමස්ත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලින්ගේම අවධානය යොමු වෙලා තියෙන ඔස්ට්‍රේලියාව දෙසට. ඒ තමයි ශ්‍රී ලංකා පෙළේ ඔස්ට්‍රේලියානු සංචාරය ඊයේ දවසේදී ආරම්භ වුණා. ඊයේ දවසේදී ආරම්භ වෙච්ච පුහුණු තරගයත් සමගම මේ තරගාවලිය ආරම්භ වෙනවා. විශේෂයෙන්ම දිවා රාත්‍රී ටෙස්ට් තරඟ වංශ කතාවේ කරට කර සිටින්නට තවමත් ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව සමග හැකියාව ලැබිලා තිබෙනවා. ආනිකුත් කණ්ඩායම් හා සංසන්දනය කරද්දී අපි කැමති රංගන විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියානු සංචාරයේ ශ්‍රී ලංකාවේ සූදානම කොහොමද, තරඟ උපක්‍රම මොනවාද, මොනවාද අලුතෙන් ඔබට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක මේ කතාව ආරම්භ කරන්න.
ඔව් මදුර, දෙරට අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භ වනවා එළඹෙන 24 වනදා බ්‍රිස්බේන්හිදී. මෙම තරගයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ලෙසයි මෙම තරගයේ පැවැත්වෙන්නේ. එසේ නැතිනම් රෝස පැහැති පන්දුවෙන් තමයි එම තරගයේ පැවැත්වීමට නියමිත වන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව 1983 වසරේදී තමයි ආරම්භ වන්නේ. එදා මෙදා තුර තරග 29ක් පවත්වා තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව ඩ්‍රැග් ග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණයි. තරග 17ක් පරාජයට පත් වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාව තරග 13කට සහභාගී වී ඉන් තරග 11ක්ම පරාජයට පත් වී තිබෙනවා. කිසිදු ඩ්‍රැග් ග්‍රහණයක් ඔස්ට්‍රේලියාවේදී වාර්තා කරන්නට මෙතෙක් ශ්‍රී ලංකාව සමත් වී නැහැ. ඒ වගේම මදුර 2007-2008 තරග වාරයේ සිට ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ වෝන් මුරලි කුසලානේ වෙනුවෙන්. ඒ අනුව මේ වසරේදී පැවැත්වෙන්නේ පස්වන වතාවටයි මේ තරගාවලිය. කෙසේ වෙතත් අවසන් වතාවට 2016 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු තරගාවලිය 3.0ක් ලෙස ඩ්‍රැග් ග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඊට පෙර පැවැත්වුණු අනෙකුත් සියලුම තරගාවලි ඩ්‍රැග් ග්‍රහණය කරන්නට ඔස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා වෝන් මුරලි තරගාවලි ඉතිහාසයේ ගත් කල තරග 9ක් පවත්වා ඉන් තරග 6ක් ඩ්‍රැග් ග්‍රහණය කරන්නට ඔස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තරග 3ක් ජය ග්‍රහණය කර තිබෙනවා. කිසි වෙතත් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර ශ්‍රී ලංකාව පැත්තෙන් ඇන්ජලෝ මැතිව්ස් තමයි වත්මන් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියෙන්ම සිටින්නේ. තරග 9කදී ලකුණු 601ක් ලබාගෙන 1 ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමගි. නමුත් ඔහු මේ තරගාවලියට සහභාගී වන්නේ නැහැ ආබාධයක් නිසාවෙන්. ඊට පසුව අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෙකුට සිටින්නේ දිනේෂ් චන්දිමාල්. ඔහු ඔස්ට්‍රේලියාව සමග තරග 4කදී ලකුණු 336ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම අවධානයට ලක් කළ යුතු තවත් පිටිකරුවෙක් තමයි ගරංජේද සිල්වා. ඔහු 2016 ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු තරගාවලියේදී තමයි ටෙස්ට් වරම් හිමි කරගත්තේ. එහිදී ඔහු තරග 3ේදී ලකුණු 325ක් ලබා ගත්තා 1 ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින්. ඒ අනුව මෙම තරගාවලිය ඔහුට ඉතාමත්ම වැදගත් තරගාවලියක් වනවා. තමන්ට ශ්‍රී ලංකාවේදී වගේම ඔස්ට්‍රේලියානු තරතිරිවලදීත් ඉතාමත්ම හොඳින් මේ වන විට පන්දුවට පහර දීමේ හැකියාව තිබෙන බව. කෙසේ වෙතත් සමස්තයක් ලෙස මේ තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ පිටිකරන අංශයෙන් ඉතාමත්ම අඩු අධ්‍යක්ෂින් සහිත කණ්ඩායමක් ලෙසයි. මේ නිසා වන්නට ඕනේ පසුගියදා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වුණු පළවෙනි මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සඳහන් කර තිබුණා තමා තම කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ ප්‍රථම ඉනිමේදී අවම වශයෙන් ලකුණු 300ක් ලබා ගන්නා ලෙසයි. නමුත් මදුර, ශ්‍රී ලංකාව මේ වන විටත් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වුණු ටෙස්ට් තරග 13ේදී ප්‍රථම ඉනිමේදී ලකුණු 300කට වඩා ලබාගෙන තිබෙන්නේ ඉනිම 4කදී පමණයි. ඒ අනුව මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එය කළ හැකි වේද යන්න ඉතාමත්ම දැඩි ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබෙනවා. මේ පවත්නා පිටිකරන ලයිස්තුව අනුව කෙසේ වෙතත් පන්දු යවන්නන් අතින් නම් ශ්‍රී ලංකාව යම් ආකාරයකින් ඉදිරියෙන් සිටිනවා. දිගුවන් පෙරේරා ඔස්ට්‍රේලියාව සමග මේ දක්වා ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කර කඩලු 16ක් බිඳ හෙලීමට සමත් වී තිබෙනවා. නමුත් නිමාවට පත් වූ නවසීලන්ත තරගාවලියේදී නම් ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන් එතරම් දක්ෂතා අතරට පැමිණියේ නැහැ. ඔවුන්ට මේ තනතිරුවල කඩලු ලබා ගැනීමට එතරම්ම හොඳ දක්ෂතාවක් නොමැති බව තමයි අපට දක්නට ලැබෙන්නේ. ලක්ෂාන් සඳකැන් වෙත වැඩි අවධානයක් මෙවර ලක්වනවා. මක් නිසාදයක් ඔහු ටෙස්ට් වරම් හිමි කරගත්තේ 2016 ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී. එහිදී ඔහු සමත් වනවා තරග 3කදී කඩුරු 9ක් බිඳ හෙලන්නට. ඒ අනුව මෙයත් ඔහුට ඉතාමත්ම හොඳ අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේදී තමන්ට ඊට වසර දෙකකට පසුව නැවතත් ජාත්‍යන්තරයේ ඉතාමත්ම හොඳ දක්ෂතා දක්වන්නට හැකියාවක් තිබෙන බවට මාෂේ පවසන්නේ මදුර ශ්‍රී ලංකාවේ දඟපන් දියවීමේ පුහුණුකරු පියල් විජේතුංග පසුගියදා සඳහන් කර තිබුණා. මේ වන විට ලක්ෂාන් සඳකැන් ඉතාමත්ම හොඳින් ඉදිරියට පැමිණ තිබෙන බව, එසේ නම් ඔහුට මේ වන විට තමන්ගේ පළමු තරගාවලියේදී හොඳින් ජාත්‍යන්තරයේ පන්දු යැව්වා නම් මේ වන විට ඒ අත්දැකීම් සහ පුහුණුව සමගින් ඔහුට ඊට වඩා දක්කමක් දැක්වීමට හැකියාව තිබිය යුතුමයි. අපි බලමු මේ දඟපන්දු යවන්නන් කොයි ආකාරයෙන්ද නව ශ්‍රීලංකෙන් උගත් පාඩම් ඔස්ට්‍රේලියාවේදී අත්හදා බලන්නේ කියලා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ, ඔබ සඳහන් කළා මේ දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉතිහාසය පිළිබඳව 2015 ඔස්ට්‍රේලියාව සහ නව ශ්‍රීලංකාව අතර තරගයෙන් තමයි ඇඩිලේඩ් සීඩී පැවැත්වුණු මේ දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව ආරම්භ වන්නේ. යනු ඔස්ට්‍රේලියාවට වැඩි අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. ශ්‍රී ලංකාවත් මේ තරග රටාවේදී නම් තවමත් පරාජයකට ලක් වී නැහැ. තරග දෙකකට මුහුණ දී තිබෙනවා. එම තරග දෙකම ජයග්‍රහණය ග්‍රහණය කරන්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මෙවන විට ලෝකේ පුරාම දිවාරාත්‍රී ටෙස්ට් තරග 10ක් පමණයි පවත්වා තිබෙන්නේ. යනුව මේ 24 වනදා ආරම්භ වන්නේ 11 වන දිවාරාත්‍රී ටෙස්ට් තරගයයි.
ඔරංගන ඊයේ දවසේදී ආරම්භ වුණා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රිකට් ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පුහුණු තරඟය. අපි කැමති ඒ පිළිබඳවත් විස්තර දැනගන්න.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රිකට් ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තුන් දින පුහුණු ක්‍රිකට් තරඟයේ දෙවන දිනේ අදයි මෙම තරඟයක් පැවැත්වෙන්නේ දිවාරාත්‍රී පුහුණු තරඟයක් ලෙසයි. මෙහිදී පළමු දිනේ නිමාවට පත්වන විට තමන්ගේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38ක් ලබාගෙන සිටියා. ඉනිත් කරුණාරත්න ලකුණු 26ක් සහ ලහිරු තිරිමාන්න ලක්ෂ 12ක් ලබා ගනිමින් ඒ අනුව බොහෝ විට ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මොවුන් දෙදෙනාම ඉනිම ආරම්භ කරනු ඇති බව තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. ඊයේ දිනේදී ක්‍රිකට් ඔස්ට්‍රේලියා කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට කඩලු 5ක් දැවී ලකුණු 210ක් ලබා ගන්නට සමත් වුණා. මෙම ඉනිමේදී ශතක 2ක් වාර්තා වුණා. කෙසේ වෙතත් දුෂ්මන්ත චමීර කඩලු 3ක් සහ අසුන් වාජිත කඩලු 2ක් බැගින් මෙහිදී බිඳ හෙලීමටත් සමත් වුණා. එක් අවස්ථාවක ක්‍රිකට් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 98කට කඩලු 5ක් ඉඳ වැටි අතිරි අවස්ථාවක් සිටියත් ඉන අනතුරුව තමයි මේ ශතක දෙක වාර්තා වීමත් සමග ඔවුන් ලකුණු 216ක් වක් ගමන් කළේ. මෙම තරගයේ එක් අවස්ථාවකදී කුසල් මෙන්ඩිස් ඕවර් ෂෝට් ලෙග් ගී පන්දු රකුමේ සිටින අවස්ථාවේදී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක පන්දුවක් වැදීමෙන් මේ වන විට ආබාධිත තත්ත්වයට පත් වී තිබෙනවා. චන්දික 40 ශ්‍රී ලංකා පුහුණුකරුවා සඳහන් කළේ ඉදිරි දැය 24ක කාලය තුළදී මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි. මේ එතරම්ම දරුණු මට්ටමේ ආබාධිත තත්ත්වයක් නොවන බවත් වාර්තා වන කිසි විටක් අපට අද දිනේදී තමයි මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දෙයක් දැන ගැනීමට ලැබෙන්නේ. යම් ආකාරයකින් මදුර ඔහුත් මෙම තරගයෙන් ආබාධයක් නිසාවෙන් ඉවත් වුවහොත් එය ශ්‍රී ලංකාවට දැඩි ප්‍රහාරයක් වනවාට කිසිදු සැකයක් නැහැ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය පිළිබඳව අපි දැන් අවධානය යොමු කරන්නේ. දිගින් දිගටම කල්යන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන්නේ කවදාද කියන කාරණාව හැමෝගෙම තියෙන ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. වර්තමාන තත්ත්වය පිළිබඳව දැනගන්නට කැමති රංගන.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි මාස 7 වනදායි. නමුත් අපට ඊයේ දිනේදී දැනගන්නට ලැබෙන ආකාරයට එම දිනේ පෙබරවාරි මාස 21 වනදා දක්වා කල් දැමීමට සිදු වී තිබෙනවා. මේ සඳහා හේතු වී තිබෙන්නේ තාක්ෂණික වරදක් බව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. මේ අදාළ ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීමේදී සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී විශ්‍රාමික විනිසුරුවරයෙකු යන වචනේ විශ්‍රාමික යන වචනය නිවැරදි ලෙස නොතිබීම නිසා වෙත ඇති වූ තාක්ෂණික වරද නිසාවෙන් තමයි මෙම කල් දැඩේව සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගේම ක්‍රීඩා අමාත්‍යාංශය පියවරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ICC දැනුවත් කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණා. නමුත් තිලංග සුමතිපාල පාර්ශ්වයේ ඊයේ සවස මාධ්‍ය හමුවක් සැඳවමින් සඳහන් කර සිටියේ මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය අහිමි වීමට නැතිනම් ICC මගින් ශ්‍රී ලංකාව සහනම් කිරීමට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් එවැනි අවදානමක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා නොදන්නවා විය නොහැකි. ඔහු එවැනි අවදානමක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දමාවි කිය අපට සිතන්නට අසීරුයි. නමුත් ඔහු මේ සම්බන්ධයෙන් ICC සමග කතා කරන බව සඳහන් කර තිබුණා. ICC ලබා දී තිබූ අවසන් දිනේ තමයි පෙබරවාරි මාස 19 වෙනිදා එයනුව එම දිනේ පසුවුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අවදානම්ක තිබෙන බවත් අප සඳහන් කළ යුතුයි. එසේ වෙතත් මදුර පසුගිය වසරේ මැයි මාස 31වනදා සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවන්නේ විටින් විට කල්යෑමත් ක්‍රීඩා අමාත්‍යවරුන් මාරුවන විට ඔවුන් ICC සමඟ විවිධාකාරයෙන් පොරොන්දු ලබා දී මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවන්නේ කල්දැමීම සම්බන්ධයෙන් ICC මේ වන විට යම් ආකාරයක නොසතුටකින් පසුවන බවත් අපට මේ වන විට දැනගන්නට ලැබී තිබෙනවා මදුර.
හොඳයි, අපි අවසාන වශයෙන් රංගනත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 19-15 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව, ඒ වගේම ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි පිළිබඳව අපි කැමති සාරාංශගත සටහනක් ඔබෙන් දැනගන්නට.
මදුර තුන් දින ක්‍රිකට් තරගයක් පැවැත්වුණා ඕස්ට්‍රේලියානු වයස 19-15 කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19-15 කණ්ඩායම අතර. එම තරගයෙන් ශ්‍රී ලංකාව සමත් වුණා කඩලු තුනක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. ඔස්ට්‍රේලියාව ප්‍රථම ඉනිමට ලකුණු 269ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස ලකුණු 309ක් ලබා ගන්නට සමත් වුණා. ඔස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 151කට සීමා වීමත් සමග ශ්‍රී ලංකාවට ඩ්‍රැග් වහනේ සඳහා අවසන් දිනේ පන්දු වාර 20කදී ලකුණු 112 ඉලක්කයක් තිබී වුණා. කෙසේ වෙතත් නායකයාගේ දක්ෂතා අනුව ශ්‍රී ලංකාව සමත් වෙනවා. ලකුණු 114ක් ලබා ගන්නට කඩුලු 7කදී පන්දු වාර 19යි පන්දු 4කින්, ඒ අනුව පන්දු 2ක් ඉතිරිව තිබියදී ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් වන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. මේ තුන් දින ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ග්‍රහණය හිමි කර ගන්නට ඔස්ට්‍රේලියානු 19-15 කණ්ඩායම පරාජයට පත් කරමින්, මේ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්තයේ කණ්ඩායම අතර සිව් දින ක්‍රිකට් තරගයක් පසුගියදා නිමාවට පත් වුණා හම්බන්තොටදී. එම තරගයේ ශ්‍රී ලංකාව සිව්වන දිනේ ආරම්භ වන විට පරාජය ආසන්නයේ සිටියත් ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් විඩා කළ චාමික කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකාව බේරා ගන්නට සමත් වෙනවා. අයර්ලන්ත ඒ කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 508ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 303ක් පමණයි. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට තමන්ගේ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව සමත් වෙනවා කඩුලු 7කට ලකුණු 408ක් ලබා ගන්නට. චාමික ලබාගත් ශතකයේ සමගින් පැතුම් නිශ්ශංක සමත් වෙනවා ආරම්භක පිතිකරුවා ලකුණු 217ක් ලබා ගන්නට. ඒ අනුව තමයි මෙම තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට ශ්‍රී ලංකාව සමත් වන්නේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි ශ්‍රී ලංකාවේ සිට අපිත් සමග සම්බන්ධ වුණු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නට අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් සමුදෙන්නටයි සූදානම් වෙන්නේ. රංගන, බොහොමත්ම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගෙන සතියේ ක්‍රීඩා තතුවිත්තිත් සමග. සුබ දවසක් ප්‍රාර්ථනා කරන රංගන. හොඳයි, අපි දැන් අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියට. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් ක්‍රිකට් තරගය අද දවසේදී පැවැත්වෙනවා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙස. මේ තරගය ආරම්භ වෙන්නේ අද මෙල්බර්න් වේලාවෙන් 5:30. ඒ අතරතුරේ බිග් බෑෂ් 2020 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ දවසේදී පැවැතුණු 33 තරගය සිඩ්නි තණ්ඩ සහ බ්‍රිස්බන් හීට් කණ්ඩායම් අතර. බ්‍රිස්බන් නුවරදී සිඩ්නි තණ්ඩ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුර පහර දුන්නා. කඩලු 4කට ලකුණු 186ක් ලබා ගත්තා තමන්ගේ නියමිත පන්දු වාර 20 අවසානයේ. අනතුරුව බ්‍රිස්බන් හීට් කණ්ඩායම පන්දුර පහර දීම ආරම්භ කළා. පන්දු වාර 3ක් අවසානයේ කඩලු 2කට ලකුණු 10ක් ලබාගෙන සිටියේදී විදුලිය බිඳ වැටීම හේතුවෙන් තරගය අතරමඟදී නැවැත්වීමට විනිසුරුවන් තීරණය කළා. ඒ අනුව 33 තරගය ලෙස සිඩ්නි තණ්ඩ සහ බ්‍රිස්බන් හීට් අතර තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. අද දවසේදී තවත් තරගයක් ආරම්භ වෙනවා. 34 තරගය තමයි ඒ තරගය. පර්ත් ස්කෝෂන්ස් කණ්ඩායම සහ හෝබර්ට් හරිකේන්ස් කණ්ඩායම අතර තරගය පර්ත් නුවරදී. ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ෂෝර්ත තරගාවලියේ ඊයේ සිවන දවස අවසාන වන විට තවත් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් තුන්වන වටය සඳහා සුසුකම් ලැබුවා. ඒ අතරතුරේදී කාන්තා කේවල තරග යටතේ එලීනා ස්විත්ලෝනා යුක්‍රේනයේ නියෝජනය කරමින් ස්ලෝවේකියාවේ වික්ටෝරියා කුම්සෝවා පරාජයට පත් කළ 6-4 සහ 6-1 ලෙසින්. ඉන් අනතුරුව ලෝකයේ මේ වන විට අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව විදිහට කටයුතු කරන රොමේනියාවේ සිමෝනා හලෙබ් අමෙරිකාවේ සොෆියා කෙනින්ව පරාජයට පත් කළ 6-3 6-7 සහ 6-4 ලෙසින්. සෙරිනා විලියම්ස් ලෝකයේ අංක 16 ඊයේ දවසේදී ඩෙන්මාර්කයේ යුජින් බූෂෙඩ්ව පරාජයට පත් කළා 6-2 සහ 6-2 ලෙසින්. ඉන් අනතුරුව මේ වන විට ලෝකයේ අංක 1 ටෙනිස් ක්‍රීඩකයා බවට පත් වී තිබෙන සර්බියාවේ නොවාක් ජොකොවිච් අතින් පරාජයට පත් වුණා ප්‍රංශයේ ජෝ විල්ෆ්‍රෙඩ් 6-3 4-5 6-4 ලෙසින්. ඇමරිකාවේ වීනස් විලියම්ස් අතින් පරාජයට පත් වුණා ප්‍රංශයේ ඇලිස් කෝස්නේට් 6-3 4-6 සහ 6-0 ලෙසින්. ඔස්ට්‍රේලියානු විරුද්ධ ටෙනිස් චූට තරගාවලිය අද දවසේ 5 වන දිනේ ආරම්භ වෙනවා. අද දවසේදී තියුණු තරඟ කිහිපයක්ම පැවතීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ඇෂ්ලි බර්ටි තරඟ වදිනවා ග්‍රීසියේ මරියා සක්කාරි සමග. ඒ වගේම ඇමරිකාවේ ටේලර් ෆ්‍රිට්ස් තරඟ වදිනවා ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග. ඒ වගේම තවත් සුපිරි කාන්ත තරඟයක් පැවැත්වෙනවා රුසියාවේ මරියා ෂරපෝවා සහ ඩෙන්මාර්කයේ කැරොලින් වොන්සිකා අතර. ඔස්ට්‍රේලියාවේ ටෙනිස් බලාපොරොත්තුව ඇලෙක්ස් ඩි මොන තරඟ වදිනවා සුපිරි ස්පාඤ්ඤ ක්‍රීඩක රෆාල් නඩල් සමග. ඇමරිකාවේ තවත් ටෙනිස් ශූරියක් වන ස්ලොයන් ස්ටීවන් සමග අද තරඟ වදිනවා ක්‍රොයේෂියාවේ පෙට්‍රා මැට්‍රික්. ඒ වගේම ක්‍රොයේෂියාවේ මාරින් සිලික් තරඟ වදිනවා ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ වර්ඩාස්කෝ සමග. ඒ සමගින් අද දවසේදී සතිය ක්‍රීඩා විග්‍රහ නිමාවට පත් කරන්න අපි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතු විතිත් සමග. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.